සුබ සන්ධ්‍යාවක් වේවා දුවල පුතාල හැමෝටම. අවකාශයේ පාසල සමගින් අද දින ඔබ හමුවට පැමිණෙන මා එල්පිටිය අධ්‍යාපන කලාපයේ ඇල්ල සාසනචන්ද්‍ර විද්‍යාලයේ විද්‍යා විෂය භාර ආචාර්ය සාලිය ගමගේ. ඉතින් අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න දරුවන් ඔබගේ පොත් මේසේ අසල සූදානමින් සිටින බව අපි දන්නවා. ඉතින් මං කැමති ඔබගේ පොත් මේසේ මත තිබෙන පොතකින්ම මේ කතාව පටන් ගන්න. මේසේ මත නිශ්චලව තිබෙන පොතක් නිශ්චලතාවේ පැවතීමට හේතුව කුමක්ද? ඇයි දරුවනේ මේ පොත පහළට වැටෙන්නේ නැත්තේ? ඇයි මේ පොත ඉහළට ගමන් කරන්නේ නැත්තේ? මා දන්නවා ඔබට විවිධ පිළිතුරු තිබෙන බව. මේ පොත පහළට වැටෙන්නේ නැත්තේ මේස ලෑල්ල නිසා කියලා කෙනෙක් කියයි. පොත ඉහළට ගමන් කරන්නේ නැත්තේ පොතේ බර නිසා කියලා තව කෙනෙක් කියයි. ඉතින් අපි බලමු මෙම සිද්ධියට අදාළව විද්‍යාත්මක සංකල්ප කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔබ දන්නවා ඕනෑම වස්තුවකට බරක් තියෙනවා. පොත මත බරක් ඇතිවෙන්නේ ගුරුත්වාකර්ෂණය මගින් පහළට ඇදගන්නා බලය නිසා. ඒක නිසා පොතේ බර පහළට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඊට සමාන වූ සහ ප්‍රතිවිරුද්ධ වූ බලයක් මේසයේ ලෑල්ල මගින් ඉහළට ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ පොත මත මේස ලෑල්ලින් ඉහළට ක්‍රියාත්මක වන බලයට අපි කියන්නේ අභිලම්භ ප්‍රතික්‍රියා බලය කියලා. එහෙම නැත්නම් අපි ඒකට අභිලම්භ තෙරපුම් බලය කියලත් කියනවා. එතකොට මේ පොත මත දැන් බල දෙකක් ක්‍රියාත්මකයි. මොනවද? පොතේ බර පහළට ක්‍රියාත්මකයි, අභිලම්භ තෙරපුම් බලය ඉහළට ක්‍රියාත්මකයි. මෙන්න මේ බල දෙක සමාන නිසා දැන් පොත නිශ්චලව තියෙනවා. අපි කියනවා සමතුලිතව තියෙනවා කියලා. එහෙම නැත්නම් සන්තුලනය වෙලා තියෙනවා කියලත් කියන්න පුළුවන්. පොත මත බල දෙකක් ක්‍රියාත්මකයි. එහෙනම් දරුවනි, අපි අද බල දෙකක සමතුලිතතාවය පිළිබඳ කතා කරමු. ඔබ ඉන්න ස්ථානයේ නැගිටලා සීරුවෙන් සිටින්නකෝ. සීරුවෙන් නිශ්චලව සිටින ඔබ දැන් සමතුලිතයි. ඒ වගේම ඔබට දැන් පැහැදිලි ඇති ඔබ මතත් බල දෙකක් ක්‍රියාත්මකයි. එකක් දරුවනේ ඔයාලගේ බර. බර ක්‍රියාත්මක වෙන්නේ පහළට. ගුරුත්වාකර්ෂණය මගින් ඇද ගැනීමේ බලය. දැන් මේ බර නිසා ඔබ පොළව තුලට එරී යාමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? දැන් ඔබ දන්නවා පොළව මගින් ඔබගේ දෙපා මත ඉහළට බලයක් ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ බලය අභිලම්භ තෙරපුම් බලය. ඔබ දැන් සමතුලිතයි. ඔබගේ දේහය මත බල දෙකක් ක්‍රියාත්මකයි. මෙන්න මේ විදියට බල දෙකක් මගින් සමතුලිත වෙලා තිබෙන වස්තු ඕනෑතරම් අවකාශයේ අපට පරිසරයේ හොයාගන්න පුළුවන්. අපි බලමුකෝ තවත් ඒ වගේ උදාහරණ කීපයක්. එකක් තමයි දැන් ඔබට වටපිට බැලුවොත් පෙනේවි සිවිලිමේ එහෙම නැත්තම් බල්කයක රැහැනකින් එල්ලිලා තියෙන විදුලි බල්බයක්. දැන් මේ විදුලි බල්බය සමතුලිතවයි තියෙන්නේ. කොහොමද මේ බල්බය සමතුලිත වෙලා තියෙන්නේ? බල්බයේ බර පහළට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දැන් ඒකට ප්‍රතිවිරුද්ධ වෙච්ච බලයක් ඉහළට ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වෙලාවේ ඉහළට ක්‍රියාත්මක වන බලයට අපි කියන්නේ ආතති බලය කියලා. ආතති බලය අපි කියනවා ඒකට ටෙන්ෂන් ප්‍රෝස් එක කියලා. රැහැනක් දණ්ඩක් ඇදීමකට ලක්වුණොත් ඇතිවන බලයට තමයි අපි ආතති බලය කියලා කියන්නේ. ඒ වගේම අපි තව උදාහරණයක් ගනිමුකෝ. අපිට ගන්න පුළුවන් ජලයේ පාවෙන පොල් ගෙඩිය. පොල් ගෙඩියක් ජලයේ පාවෙමින් තියෙනවා නම් ඒ පොල් ගෙඩිය බල දෙකක සමතුලිතතාවයනුයි දරුවනේ එහෙම තියෙන්නේ. දැන් මේ පොල් ගෙඩිය මත ක්‍රියාත්මක බල මොනවද? එකක් දැන් ඔබ පැහැදිලිවම දන්නවා, ඒ තමයි පොල් ගෙඩියේ බර පහළට ක්‍රියාත්මකයි. බර මගින් පහළට ක්‍රියාත්මක වන මේ පොල් ගෙඩිය ඇයි ජලයේ ගිලෙන්නේ නැත්තේ? මදක් හිතන්නකෝ. දැන් පොල් ගෙඩිය මත එයාගේ බරට විරුද්ධ වෙච්ච බලයක් ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් පොල් ගෙඩියේ බරට විරුද්ධව ක්‍රියාත්මක වන බලයට අපි කියන්නේ උඩුකුරු තෙරපුම් බලය කියලා. අපි ඒකට කියන්නේ මොකද්ද? උඩුකුරු තෙරපුම් බලය. එහෙනම් ඔබට දැන් පැහැදිලි අපි ගත්ත උදාහරණ. මේ උදාහරණ හැම එකම බල දෙකක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම තමයි ඒ බල දෙක එකිනෙකට විරුද්ධ දිසා ඔස්සේ තමයි ක්‍රියාත්මක වුණේ. ඒ වගේම තමයි ඒ ඒ අවස්ථාවලදී මේ බලවලට යෙදිච්ච නම් වෙනස්. එකිනෙකට වෙනස් ආකාරයේ බල ඇති වුණා. හැම අවස්ථාවකම වස්තුවකට බරක් තියෙන බව ඔබ දන්නවනේ. ඒ වගේම තමයි මේ බර පහළටයි ක්‍රියාත්මක වෙන්නේ කියලා ඔබ දන්නවා. ඊට විරුද්ධව ක්‍රියාත්මක වන බල එකිනෙකට වෙනස් අවස්ථාවලදී වෙනස් ආකාරයෙන් තමයි යෙදුනේ. පෘෂ්ඨයක් මත වස්තුවක් තියෙන වෙලාවක ඝන පෘෂ්ඨයක් මත වස්තුවක් තියෙනවා නම් එය මත ඇති කරන්නේ ප්‍රතික්‍රියා බලය. වඩාත් පැහැදිලිව කියනවා නම් අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ඒක හන්දා තමයි මේසයක් උඩ තියලා තියෙන පොතක් මත ඒ මේසයේ පෘෂ්ඨය මගින් ඇතිකර බලය අපි හැඳින්වුවේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය කියලා. අපි සාමාන්‍යයෙන් මේකට රියැක්ෂන් ප්‍රෝස් කියලා කියන නිසා අපි ඉංග්‍රීසියෙන් කැපිටල් R අකුර තමයි මේකට භාවිතා කරන්නේ. ඒ වගේම බර සඳහා අපි W අකුර තමයි භාවිතා කරන්නේ වේට් කියන එකේ. ඔබට හැකියාව තියෙන්න ඕන දැන්. රූප සටහනක මේ බල නිවැරදිව ලකුණු කරන්න. කොහොමද අපි මේ බල නිවැරදිව ලකුණු කරන්න? මේසයක් මත තබා ඇති පොතක්. ඔබගේ සටහන් පොතේ ඔබ ඇඳොත් අපි පොතේ බර ඊතලයක් මගින් නිරූපණය කරනවා. පහළට යොමු වෙච්ච මේ ඊතලය පටන් ගන්නේ පොතේ ගුරුත්ව කේන්ද්‍රය ඕනෑම වස්තුවක බර ක්‍රියාත්මක වන ලක්ෂ්‍යය අපි අඳුන්වන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. දැන් ඔබගේ පොතේ මැද ප්‍රදේශයේ ඉඳලා පහළට යොමු කරපු ඊතලයක් මගින් ඔබට පුළුවන් පොතේ බර නිරූපණය කරන්න නිවැරදිව. දැන් ඒ වගේ ප්‍රතික්‍රියා බලය ඔබ නිරූපණය කළ යුතු වන්නේ මේසයේ පෘෂ්ඨයේ සිට පොත තුලින් ඉහළට යොමු කරන ඊතලයක් මගින්. ඒ වගේම තමයි මේ ඊතල දෙක එකම රේඛාවක පිහිටන්නට ඕන. අපි කියනවා මේකට බල දෙක ඒකරේඛීයයි කියලා. මේ බල දෙක ඒකරේඛීය වෙන්නට ඕන. ඒ වගේම තමයි බල දෙකක් මගින් වස්තුවක් සමතුලිත වෙලා තිබෙන ඕනෑම අවස්ථාවක ඒ බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතුයි. අපි බල දෙක එකම රේඛාවක් ඔස්සේ ලකුණු කළ යුතුයි. ඒ වගේම අපි දැනගන්නට ඕන මේ බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතුයි. දිසාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. අපි දැන් රැහැනකින් එල්ලෙන, එහෙම නැත්නම් අපි ඊට වැඩිය සරල උදාහරණයක් ගනිමුකෝ. ඔබ දැකලා තියෙනවා නේද ඔය කඩවල් වල එල්ලලා තියෙන කෙසෙල් කැන්? කෙසෙල් කැනක් රැහැනකින් එල්ලලා තියෙනවා නම් අන්න බල දෙකක් මගින් වස්තුවක් සමතුලිත වෙච්ච අවස්ථාවකට හොඳ උදාහරණයක්. ඔබ නිතර දකින ප්‍රායෝගික උදාහරණයක්. දැන් කෙසෙල් කැනේ බර පහළට ක්‍රියාත්මකයි. එම බරට සමාන වෙච්ච ආතති බලයක් ඒ වගේම ඉහළට ක්‍රියාත්මකයි. දැන් අපි තවත් උදාහරණයක් ගනිමු. වතුරේ පාවෙන බෝට්ටුව. බෝට්ටුවේ බර පහළට ක්‍රියාත්මකයි. බෝට්ටුව මත ඉහළට ඇතිවෙනවා බලයක්. ඒ තමයි උඩුකුරු තෙරපුම් බලය. ඉහළට ක්‍රියාත්මකයි. බල දෙක ප්‍රතිවිරුද්ධයි. විශාලත්වයෙන් සමානයි. අපි බල දෙක නිරූපණය කිරීමේදී අනිවාර්යයෙන්ම එකම රේඛාවක් ඔස්සේ මේ බල දෙක නිරූපණය කළ යුතුයි. දැන් දරුවනේ ඔබට පුළුවන් මේ කියන සිදුවීම නිවැරදිද කියලා බලන්න සරල ක්‍රියාකාරකමක් මගින්. ඔබට මේ සඳහා මිතුරෙකුගේ උදව්ව ලබා ගැනීමටත් පුළුවන්. සුදු කඩදාසියක් අරගෙන අපි ඒ සුදු කඩදාසිය මේසේ මත තියනවා. ලෝහ හෝ ශක්තිමත් ප්ලාස්ටික් මුද්දක් අරගෙන ඒ මුද්දේ දෙපැත්තට නූල් කැවලි දෙකක් ගැට ගහනවා. සුදු කඩදාසියක් මේසේ මත තියනවා. ලෝහ එහෙම නැත්නම් ප්ලාස්ටික් වෙන්නත් පුළුවන්. ශක්තිමත් ප්ලාස්ටික් මුද්දක්. එහි දෙකලවර නූල් කැබලි දෙකකින් ගැටගහලා අනික් කෙළවරවල් දෙකේ ගැටගහනවා දුනුතරාදි දෙකක්. දැන් මේ ප්ලාස්ටික් මුදුව සහිත දුනුතරාදි දෙක සුදු කඩදාසිය මත තියලා අපිට තියෙන්නේ දෙපැත්තට අදින්න. ඒ අතරවාරයේ අපට පුළුවන් දුනුතරාදි පාටාංක නිරීක්ෂණය කරන්න. පැහැදිලි නේද ඔබට? දැන් මුදුව නිසලව පවතින අවස්ථාවක ඔබ දුනුතරාදි පාටාංක නිරීක්ෂණය කළොත් ඔබට දකින්න පුළුවන් ඒ දුනුතරාදිවල පාටාංකය සමානයි කියලා. ඒ කියන්නේ ඔබ යෙදූ බල දෙක සමානයි. ඒ වගේම තමයි ප්‍රතිවිරුද්ධයි. තව දෙයක් තියෙනවා. මේ වගේ සමතුලිතව තියෙන වෙලාවක දැන් ඕගොල්ලෝ කරන්න ඕන පෑනක් අරගෙන දුනුතරාදි දෙක මගින් ඇදිලා තියෙන නූල ඔස්සේ රේඛාවක් සටහන් කළා මේ නූලේ පිහිටීම ලකුණු කරගන්න. බල දෙක මගින් මුදුව සමානව ඇදිලා තියෙන අවස්ථාවක මුදුව නිශ්චලව තියෙන අවස්ථාවේ තමයි ඕගොල්ලෝ නූලේ පිහිටීම ලකුණු කරගන්නේ. දැන් මේ ඇටවුම අපි දුනුතරාදි සහ මුදුව පැත්තකින් තියලා අපට පුළුවන් මේ රේඛා දෙක අඩිරූලකින් යා කරන්න. ඔබට පැහැදිලි වේවි බලය යෙදිලා තිබුණ රේඛා දෙක එකම රේඛාවකට එන බව. ඒ කියන්නේ ඒක රේඛීය බව. එහෙනම් දරුවනේ අපි බල දෙකක සමතුලිතතාවය තුළ දකින ලක්ෂණ තුනක් අඳුනගත්තා. බලමු මතකද කියලා. එකක් තමයි බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතුයි. දෙක, බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. තුන්වෙනි කරුණ, බල දෙක එකම රේඛාවක පැවතිය යුතුයි. නැවතත් මම කියන්නම්, බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන, ඒ වගේම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. ඒ වගේම තමයි බල දෙක එකම රේඛාවක් ඔස්සේ ක්‍රියාත්මක වෙන්න ඕන. කෙටියෙන් කියනවා නම් ඒක රේඛීය වෙන්නට ඕන. ඉතින් ඔබට බල දෙකක සමතුලිතතාවයේ යටතේ බල නිරූපණය කිරීම පිළිබඳ මං හිතන්නේ අවබෝධයක් ලැබිලා ඇති. ඉතින් මේ වෙලාවේ අපි මේ ඉගෙනගත්ත කරුණු පොඩි ඇගෙයීමක් මගින් කොහොමද ඔබගේ අවබෝධය කියලා සුවෙලා බලමු. මම කියන්නම් පළවෙනි ප්‍රශ්නය. මේසයක් මත තබා ඇති පොතක බර නිව්ටන් පහකි. මේසයක් උඩ නිව්ටන් පහක බරක් තියෙන පොතක් තියලා තියෙන. දැන් මේසය මගින් පොත මත ඇති කරන ප්‍රතික්‍රියා බලය කොපමණද? අහන්නේ ඒ වෙලාවේ මේසය මගින් ඇති කරපු අභිලම්භ ප්‍රතික්‍රියා බලය කොපමණද කියලා. දැන් බල දෙක මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. පොතේ බර නිව්ටන් පහයි. එහෙනම් ප්‍රතික්‍රියා බලයත් නිව්ටන් පහක් වෙන්නට ඕන. පැහැදිලිද? එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මේසයක් මත තබා ඇති ලී කුට්ටියක් වෙත නිවුටන් 30ක බලයක් යොදනු ලබයි. මේසයක් මත තියලා තියෙන ලී කුට්ටියකට අපි නිවුටන් 30ක බලයකින් එය අදිනවා. වස්තුව නිශ්චලව තබා ගැනීමට නම් දැන් මේ ලී කුට්ටිය නිශ්චලව තියාගන්න නම් අපි කොපමණ බලයක් කවර දිශාවකට යෙදිය යුතුද? අපි යොදන බලය නිවුටන් 30 නම් එය නවත්තා ගැනීම සඳහා ඊට විරුද්ධව නිවුටන් 30ක බලයක් යෙදිය යුතුයි. එහෙනම් යෙදිය යුතු බලය නිවුටන් 30යි. බලයේ යෙදිය යුතු දිශාව කලින් බලයේ යෙදුව දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටයි. හොඳයි. එහෙනම් ඔබට පැහැදිලි වෙලා ඇති බල දෙකක් මගින් වස්තුවක් සමතුලිත වෙලා තියෙන අවස්ථාවේදී කොහොමද මේ බල නිරූපණය කරන්නේ? ඒ උදාහරණවලදී මොන වගේ බලද ක්‍රියාත්මක වෙන්නේ? ඒ වගේම තමයි ඒ වගේ අවස්ථාවක මොන වගේ ලක්ෂණද අපිට දකින්න ලැබෙන්නේ? නැවතත් දවසක අපි බල තුනක සමතුලිතතාවයකින් පාඩම යටතේ ඔබ හමුවීම සඳහා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට ඒ අතර කාලේ දැන් අවස්ථාව තියෙනවා මේ පරිසරයේ ඕනෑ තරම් බලමගින් වස්තු සමතුලිත වෙලා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව ඔබ අධ්‍යයනය කරන්න. එහෙනම් අපි නැවතත් දවසක හමුවෙමු.